අවසරයි හාමුදුරනේ, දැන් තරහ ඇති වෙන දේශය මූලික වෙන අවස්ථාවක ප්‍රතිචාර නොදක්වා ඉන්න ගමන් හේතුඵල සහ ත්‍රිලක්ෂණ විශ්ලේෂණය කරලා දකින්නේ කොහොමද කියලා උදාහරණයක් හරි නැත්නම් ඒ පිළිබඳ විස්තරයක් කරන්න පුළුවන්ද? මගේ ප්‍රශ්නේ මේ සම්බන්ධයි.
මම හිතන්නේ දැන් අපි මුලින්ම ඔබතුමා හිතියද දන්නේ අපි අර අපේ අත්දැකීමක් කියවි අර පොඩි හැමදෙයක් නමක් සම්බන්ධව. එතකොට ඒ වගේ අපි සමහර තැන්වලදී දැන් මෙතද ප්‍රතිචාර නොදක්විය යුතුයි කියලා අපට දැනුණයින් පස්සේ ඒ අවස්ථාවේ අපි කායිකවත් වාචසිකවත් යමක් ප්‍රතික්‍රියා දක්වන්න නැතුව ඉන්න උත්සාහ කිරීම හොඳයි. ඒ අතරතුරේ අපි වෙනම අපේ මනස ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. දැන් මගේ මනසට ඇතිවෙච්ච තත්ත්වය මොකද්ද? ඇත්තටම මට මේ ප්‍රශ්නේ අමතක කරලා දාලා සැහැල්ලු සිතින් ඉන්න පුළුවන්. ඒක නැවත නැවත මට හිතට එනවා. ඒ හිතට එනවා නම් ඇයි එන්නේ? ඒ එන්නේ රුස්සන් නැති ගතියෙන්ද? එහෙම නැත්නම් මනස රූපෙත් ඒක නැවත නැවත මතුවේ. ප්‍රඥාවෙන් හේතුඵල විමසන ස්වරූපෙන්ද මේක මනසට එන්නේ? එහෙම නැත්නම් ඒක අමතක කරන්න බැරි මට්ටමට නැවත නැවත හිතට එන්නේ ඇයි? ඒ මොන විදිහෙන්ද එන්නේ? අන්න ඒ විදිහට ඒ එන මානසිකත්වයේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්න උත්සාහ කරන්න ඕන මූලික වශයෙන්. අපි අද සාකච්ඡාව පටන් ගන්නකොටම කතා කරපු කාරණේ තමයි ද්වේෂය දුරු කරන්න නම් ඒ ද්වේෂයේ අනන්‍යතාවය අපි හඳුනා ගන්න ඕනේ. ඒ ද්වේෂය ද්වේෂයේ ගති ලක්ෂණ මොනවද කියන එක අපි හොඳට තේරුම් ගන්නවා. දැන් අපි හුඟක් දෙනා අර කලු විදිහට ද්වේෂය මතුවෙනකොට ඒක ද්වේෂයයි කෝපයයි කියලා තේරුම් ගන්න තියෙනවා. මුදු විදිහට එනකොට ඒක ඉවසීම දරා ගැනීම එහෙම හිතාගෙන නිකන් ඉන්නේ. එතකොට අපි මුලිනුත් පැහැදිලි කළා සමහර වෙලාවට ඉවසීමේ ස්වරූපයෙන් ද්වේෂය මතුවෙන්න පුළුවන්. මම මේ වැඩේ කොහොම හරි ඉවසගෙන කරනවා කවුරු කිව්වත් මම මේක නවත්තන්නේ නැහැ. ලා ප්‍රතිපත්ති කරුක බව හැටියටත් ද්වේෂය මතුවෙන්න පුළුවන්. ඊළඟට තමන්ගේ ප්‍රතිරූපේ රැකගන්න දරන උත්සාහයක් හැටියට ඒ උත්සාහයත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් මම එහෙම කැළඹිච්ච කෙනෙක් හැටියට පෙන්නන්නේ නැහැ. ඒ මොකක්කම් මම පෙන්නන්නේ නැතුව මම ශක්තිමත්ව ඉන්න ඕන කියන ස්වරූපයෙන් පවතින්න පුළුවන්. හැබැයි ඇතුළත මනසේ ගැටුම ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ව්‍යාපාදයේ හැටියට දේශේ මතුවෙන්න පුළුවන්. ඒ වෙලාවේ මොකක්වත් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ධර්මයේ සිහි කරලා නිකන් ඉන්නවා. හැබැයි ඔය කරපුවට ඒගොල්ලන්ට ඉතින් කවදා හරි විපාක ලැබෙනවා. හේතුඵල කියලා දෙයක්ත් තියෙනවානේ. කර්මය කර්ම විපාකය කියලා දෙයක්ත් තියෙනවානේ. ඒ නිසා කවදා හරි ඒගොල්ලෝ විඳවයි. ඒ එන්නේ තනි කරපු ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ ද්වේෂයෙන් එක්තරා හොනුවක්. දැන් ගාක් වෙලාවට අපි දකිනවා ධර්මයේ පිළිබඳව ටිකක් උනන්දු වෙන අය සමග යම් යම් කරුණු කතා කරනකොට ඇතැම් අය කියනවා හැමදෙන්නේ අපි නම් ඉතින් මොකුත් කරන්න යන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි ඉතින් මේ ධර්මයත් එක්කලා ඉන්නේ. අපි මේ පුරා කුප්පියකට හානි කරන්නේ නැහැ. හැබැයි ඉතින් ඔය ඒගොල්ලෝ කරපු විපාක නම් ඒගොල්ලන්ට අනිවාර්යෙන් ditta ධම්ම වේදනීය වශයෙන්ම විඳින්න වෙනවා. බලන්නකො තව වැඩි කල් යන ඉස්සෙල්ලා ඒගොල්ලන්ට වෙන දේ. එතකොට දැන් අර මොකද්ද කියන්නේ? තව ටික දවසකින් ඒගොල්ලන්ට මෙහෙම වෙන්න ඕන කියන ටිකක් ඇතුලෙන් අපේක්ෂා කරන. හැබැයි අපේක්ෂා කරන බව පිටට පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක ධර්මානුකූල චින්තනයක් වගේ මනස තුළ වංචක ධර්මයක් හැටියට මතුවෙන්න පටන් ගන්නවා. එතකොට අපි දැන් මේ හේතුඵල ගැන හිතනවා, ත්‍රිලක්ෂණය ගැන හිතනවා, කර්මය කර්මඵලය ගැන හිතනවා වගේ තමයි Tamanට දැනෙන්නේ. දැනුණා වුණාට ඇතුළත තියෙන්නේ ඒ ධර්මයට අනුව, ඒ කර්මයට අනුව ඔවුන්ට අනිවාර්යෙන් විපාකයක් ලැබේවි, ලැබිය යුතුයි කියන අපේක්ෂාව. අන්න ඒ විදිහට ඉතාම සූක්ෂම ඉතාම වංචනික විදිහට අපේ මනසේ ඒ ද්වේෂය නැමැති ආවේගය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ප්‍රතිචාර නොදක්වා ඉඳීම පළවෙනි පියවරයි. දෙවෙනි පියවර ඔය විදිහට විදර්ශනා කරන්නට ඕන හේතුඵල වශයෙන් ඒ හඳුනා ගැනීමට සහ ලක්ෂණ වශයෙන් අපි දැන් ඔය කතා කළේ අනන්‍ය ලක්ෂණ. කොහොමද මේක හඳුනා ගන්නේ? මේ ද්වේෂයයි කියන එක කොහොමද අපි තේරුම් ගන්නේ? මේ තියෙන මේ ඉන්න මානසිකත්වය හොඳ ගුණයක් නෙමෙයි, හොඳ ගුණයක පිහිටලා නෙමෙයි මම දැන් මේ නිශ්ශබ්ද වෙලා ඉන්නේ. මෙතන තියෙන එක්තරා වංචක ධර්මයක් දුර්ගුණයක් කියන එක හඳුනගන්න අපි නැවත නැවත ඒ මනෝභාවයේ ගති ලක්ෂණ විශ්ලේෂණය කරලා බලන්න උත්සාහ කරන්න. ඒ නිසා විදර්ශනා වශයෙන් දකිනවා කියලා කියන්නේ හේතුඵල වශයෙන් එහි සම්බන්ධතාවයේ සෙවීම සහ අනන්‍ය ලක්ෂණ සහ පොදු ලක්ෂණ. පොදු ලක්ෂණ කියන්නේ ලක්ෂණ අනන්‍ය ලක්ෂණ කියන්නේ ওই විදිහට ඒ ධර්මතාවයේ හඳුනා ගන්නට ඒට ආවේනික වූ ගති ලක්ෂණ. නැවත නැවත ප්‍රත්‍යක්ෂ කරලා බලන්න. මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා තව අවශ්‍ය කාරණා.